හොඳයි පින්වත්නි, එහෙනම් අද ධර්ම දේශනාව මූලික කරගෙන හෝ තමන්ගේ භාවනා කටයුතු මූලික කරගෙන යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
විශාකාගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
දර්වන් සර්මයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න ඇහෙනවා.
ඔව්
කියන්න ඇහෙනවා.
ඔව් ඉතාම වටිනා ධර්ම දේශනාවක් ඔබ මට ගොඩක් දෙන්න. මේ මම දැන් අනිශ්චිතව ඉනකොට දැන් අර අනිත්‍ය දැක දැන් අපි අනිශ්චිතව ඉන්න එකට හේතුව ද කියන්නේ දැන් මේ ආශ්‍රය දේවල් කියලා ගන්න නැතුවම ඉන්නකනේ කරන්නේ. එතකොට ඒවා එහෙම දැක්කත් හරි අපිට මොකක් හරි තියෙන්න ඕනනේ. අනිශ්චිත කිව්වට අපිට පුළුවන් නේද දැන් මේ හේතු නිසා ඇති වෙලා හේතු වෙලා නැති වෙනකොට ඇති වෙන එකක් බව, ඒ කියන්නේ අනිත්‍ය දෙයක් බව මේ විපස්සනාවෙන් දැක දැක මගේ ප්‍රශ්න සාවනහස මට තේරෙන්නේ නැහැ. මොකද එතන ඒ අනිත්‍ය දැකලා එහෙම අනිශ්චිත වෙන්න කියලා කියන්නේ නැත්තේ කියලා එහෙම එතන ඒ දේශනාවල ඒක කොහොමද තේරෙන්නේ මගේ ප්‍රශ්නේ.
නෑ මට නම් හිතෙන්නේ දැන් ඔතනදී අරමුණක් ඇසුරු නොකරද්දී උඩ අනිත්‍ය දකින්න දෙයක් නැහනේ.
ඔව් අරමුණක් තියෙන එක දැන් තියෙන එක නොදැක්ක වගේ ඉන්න එකට ඉන්න ඒ කියන්නේ ඇසුරු අරමුණු එනවනේ. දැන් අපි දැන් අපි කතා බහ කරනකොට මේ කනබොනකට අරමුණ දැනෙනවනේ. එතකොට දැන් මගේ මට තේරෙන්නේ මට ලේසි දැන් මේක මේ හේතු ටික ඇති වෙන නිසා නැති වෙනවා. ඒක නිසා මේක අල්ලන දෙයක් නෑ කියලා ඉන්න එක තමයි මේ මට තේරෙන්නේ. එහෙම ලේසි එතකොට අනිශ්චිත වෙනවා කියන එක දැන් මට ඔතන දැන් වෙන තැන් වල ඇති සමහර විට නේ. දැන් මොකද ඔය දේශනාවේ මේ අනිත්‍ය නිසා අනිශ්චිත වෙලා ඉන්න කියලා වගේ කිව්වේ නැති එකද කියලා ඒක තමයි මගේ ප්‍රශ්නේ සාමිත. එහෙම ඒක අන්තර්ගත ඇති එහෙම නෝනේ.
අනිවාර්යයෙන්ම දැන් හිතන්න දැන් අපි ඔව් සතිපට්ඨානයක් වඩද්දී දැන් අපි මුලින්ම අනිත්‍ය ලක්ෂණයනේ තේරුම් ගත්තේ. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියද්දී මේ භාවනාවක් තමයි වඩන්නේ. කණිත තනිකර විපස්සනා භාවනාවක් වඩන්නේ. ඒතර ඒ මට්ටමේදී තමයි යා අනිත්‍ය ලක්ෂණය හඳුනගන්නේ, දුක්ඛ ලක්ෂණය හඳුනගන්නේ, අනාත්ම ලක්ෂණය හඳුනගන්නේ. ඒතර ඒ යථාභූත ඥාන දර්ශනයේ පහළ වීම නිසා තමයි දැන් හිත අනිශ්චිත වුනේ. දැන් ඊටර ලෝකයෙන් එතරව තමයි හිත පවතින්න තියෙන්නේ. කියන්නේ ලෝකයේ තියෙන මේ විවිධ සංස්කාර දැන් එයාට එපා වෙලා. මේවැය වැඩක් නැහැ කියලා තේරිලා. ඒවැය හරයක් නැහැ කියලා තේරිලා. ඒක නිසා දැන් මේ සංස්කාර ඇසුරු නොකර දැන් හිත අනිශ්චිතව පවත්වන්න එයා උත්සාහ කරනවා, වෑයම් කරනවා. ආයිත් ගිහිල්ලා හැබැයි ආයිත් ගිහිල්ලා අරමුණ පැත්තට වැටුණොත්
අනිත් කියන එක පත් කියන්නේ.
අන්න එහෙම කීත.
ඒ වගේ නේද?
ඔව් අන්න හරි. හරි.
ඒක පත්‍යක් නා තමයි මේ අනිශ්චිත වෙලා ඉන්නේ. ඉතින් ආය අර පැත්තට යනවා නම් ආය නිකන් අනිත්‍ය බලනවා. එතකොට හරිනේ.
ඔව් ඉතින් එච්චරයි. ඔව්.
හොඳයි. ඒ දේශනාව එච්චරම එක ගැන කිව්ව නැති සයි අර ඔබවහන්සේ කිව්වා වගේ ඒක අර මුලදී කළා අපි නිසා තමයි මෙතෙන්ට එන්න පුළුවන් ඉතින්.
අනිවාර්යයෙන්ම.
හරි. හොඳයි සාවනහස.
හොඳයි.
නැප්පින්
දෙපස. හොඳයි.
ඊළඟට අහම් ගැටලුව සංධ්‍යාට ඉදිරිපත් කරන්න පුළුවන්.
සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව දැන් මේ දැන් කාලයක් එහෙම විපස්සනා වැඩුවට පස්සේ අනිශ්චිතභාවයට පත් වුණාට පස්සේ දිශානතියකුත් පෙන්නනවා නම් අපි උදාහරණයක් විදිහට පටිච්චසමුප්පාදයේ තණ්හාව කියලා ගත්තොත් එතකොට ස්වාමීන් වහන්සේ මේ තණ්හාව කියන එකත් හරි පුළුල් පරාසයක පැතිරෙනවානේ. ඒක ගොඩාක් දේවල් එක්ක සම්බන්ධයි. එතකොට සෑහෙන ධර්ම පරියායක ස්වාමීන් වහන්සේ අපිට මේ ලබා ගන්න වෙනවා. එතකොට මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් ඔය අහගත් වෙලාවට දැන් ඔය හිත අරමුණු නොගෙන එහෙම දැන් චේතනාපූර්වකව නැතුව ඒ වගේ ඉන්න උත්සාහ ගන්නේ. එතකොට දැන් කොහොමද මේ සුතමේ ඥාන කොටස් අපි සම්පූර්ණ කරගන්න තැන දෙනවද? එහෙම නැත්නම් මේ අනිශ්චිතභාවය මේ කියන්නේ ඉන්න මේ නිසසලව ඒ එහෙම ඉන්න කොහොමද ස්වාමීන් වහන්සේ ඒ දෙක බැලන්ස් කරගන්නේ? මට හිතෙනවා මේ සුතමේ ඥානෙ අත්‍යන්තික බලෙන් ඒ කියන්නේ ඒවත් අවශ්‍යයි ස්වාමීන් වහන්ස. ඉතින් මොකද ඒකට මට මේ උපදේශයක් දෙන්නකෝ ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන්.
ඔව් නෑ, ඒ කියන්නේ ඇත්තටම අපිට ගැඹුරු දහම් කරුණු වැටහෙනවා කියන එක තව තව අපිට නුවණ දියුණු වෙන්න හේතු වෙනවා. ඒ නිසා ඒක ගැඹුරු දහම් කරුණු වටහා ගැනීමේ එක අතකින් ඒක ධර්මයේ ප්‍රීතියක් උපදව ගන්න පුළුවන්. අනිත් එක අපිට තවදුරටත් දහම තුල හොඳට විශ්වාසවන්තව ගමන් කරන්න, හිතේ තීච දෙගිඩියාවන් දුරු කරගන්න ලොකු මාර්ගයක් විවෘත කරනවා. හැබැයි තියෙන හැම අවස්ථාවෙදිම අර හිත හැබැයි විවේකයෙන් තබා ගන්න එක තමන්ගේ පැත්තේ වගකීමක් වෙනවා. මොකද දැන් මේ අනිසිත බවත් එක්ක එන ප්‍රකාශ තමයි, දේශනා තමයි. දැන් එයා තවදුරටත් මේ බොජ්ජංග ධර්ම දිනු කරනවා. කොහොමද? විවේක නිසිතා, විරාග නිසිතා, නිරෝධ නිසිතා, හොස්සග්ග පරිණාමී. දැන්තර එතන නිසිත කියන වචනේ පාවිච්චි කරන්නේ. හැබැයි නිසිත කියන්නේ මොකක්ද ඇසුරු කරන්නේ? ඇසුරු කරන්නේ අනිශ්චිත බව. විවේකය, විරාගය, නිරෝධය, හිතේ නිදහස. તો හිතේ නිදහසෙන් තමයි හැමතිස්සෙම නිකන් එයාගේ එම් එක, එයාගේ ඉලක්කය මේ හිතේ නිදහස් බව පැවැත්වීම. විවෘත මනසක් පැවැත්වීම. කොහෙවත් හිර වෙච්ච නැති මනසක්. කොහෙවත් අරමුණකට කොටු වෙච්ච නැති මනසක්. කොහෙවත් අරමුණකින් සීමා නොවෙච්ච මනසක්. ඒතර එතන එයා විවේකීව වාසය කරනවා. එයා ඇතුළ කලබලයක් නැහැ ඉතින්. හරි විවේකයි. හිතට ලොකු හදිස්සියක් නැහැ. හිත හරි විවේක වෙලා. ඒතර සංසිඳිලා. ඒතර තෘප්තිමත් වෙලා. සියල්ල ලැබිලා. ඒතර විරාගනිසිත. ඒතර මේ බාහිර දහසකුත් එකක් ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු විශේෂෙහි විරාගී ආකල්පයක්. ඒවට දැන් එයාට වැඩක් නැහැ. දැන් අර රහතන් වහන්සේලා ඇතැම් වෙලාවට කියන්නේ තින කට්ට සමන් ලෝකං යදා පඤ්ඤාය පසති කියලා. දැන් ආ උන්වහන්සේට මේ ලෝකේ තියෙන දේවල්, මිනිස්සු අධික වටිනාකම් දීපු දේවල් දැරේ නිකන් තනකොළ කෑලි, දර කෑලි, ඒ වගේ ලුපෙන්නේ වටිනකමක් නැහැ ඒවැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේවට තාම ඉතින් වටිනකම් දෙනවනේ. කියන්නේ අපිට තාම ත්‍රිලක්ෂණය අපි අවබෝධ වෙලා අනිශ්චිත වුණා කියලා කිව්වට මොකද? අපිට තාමත් පොඩ්ඩක් පොඩ්ඩක් ගිහිල්ලා හපල බලන්න හිතෙනවා. තොලගාලා බලන්න හිතෙනවා. තාමත් පොඩ්ඩක් ඔන්න ඇහැ ඇරලා බලන්න හිතෙනවා. පොඩ්ඩක් ඉතින් සංගීතය අහන්න හිතෙනවා. මොකද තාම මේවා එනිසා වටිනාකමක් අපේ මනස මේවට දීලා තියෙනවා. ඒ නිසා අපිට يعني අනිශ්චිත බව පවත්වද්දිත් තව තව නුවණ දියුණු වීම අවශ්‍යයි. ඒතකොට තමයි තව තව මේවා තියෙන ත්‍රිලක්ෂණේ වැටහෙන්නේ. මේවෙන් ඇති වැඩක් නැහැ. මේවෙන් හරයක් නැහැ. මේවා තුල හිත පවත්වල වැඩක් නැහැ කියන එක ඉතින් තවත් ගැඹුරින් තේරෙද්දි තව තව ඉතින් ඒවා අතහැරේවි. තව තව ළඟට අනිශ්චිත බව පවත්ව ගන්නත් හැකි වේවි. ඒක තව දුරටත් තේමාව බවට පත් වේවි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟට අහම් ගැටලුව බුද්ධ ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්පින්ගත් ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
අහනන් ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මේ දැන් අපි මේ අනිශ්චිත හිත කියන එක ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් වේදනාවල් කියන එකට සාපේක්ෂ වෙනතර සාපේක්ෂතාවක් තියෙනවද ස්වාමීන් වහන්ස? දැන් යම්කිසි හතර ආකාරම ඕනෑම ආකාර වේදනාවක් අපි එක කම්පයා කරලානේ මේ අනිශ්චිත බවත් එක කම්පයා කරලා මෙතන වේදනාවක් උපාදාන වෙන්නේ ස්වාමීන් වහන්ස. එතකොට මේ එතන අර අනිශ්චිත හිතට කැමැත්තකුත් අර වේදනා වන් වලට අර සැලීමට අකමැත්තකුත් එතන තියෙනවද ස්වාමීන් වහන්ස?
කැමැත්ත අකමැත්ත කියන එක ඉතින් ඒකෙන් සියුම්ම තමයි තවන් තේරුම් ගන්න තියෙන්නේ. මම දැන් ඒ කියන්නේ මට දැන් මේ දේවල් අපි තුමු මේ සංකත දේවල් පහළ වෙද්දි මට දැන් ඒක කෙරෙහි ද්වේෂයක්ද තියෙන්නේ? මම ඒකත් එක්ක ගැටෙනවද? ඉතින් එතකොට මම ටිකක් පැනලා වැඩි සීමාව. තාම මං දේවල් එක ගැටෙනවා නම් මට දැන් රූප පෙනීම සම්බන්ධයෙන් මගේ හිතේ ගැටීමක් තියෙනවා. සද්ද ඇහෙනකොට මම තාම ගැටෙනවා. ඉතින් එතකොට තාමත් ඉතින් අපි අර ඒකට ගැටෙන ගතිය, කුප්පන ගතිය තාම තියෙනවා හිතේ. හැබැයි ඒව ඇහෙනවා. මේ මට ගානක් නැතුව ඉන්න පුළුවන් නම්, උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම්, දැන් මේ කතා කරන්නේ නිකම්ම උපේක්ෂාව නෙමෙයි. ඒ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම්, එතන තියෙනවා ගැඹුරක්.
ස්වාමීන් වහන්සේ මෙතන තියෙන්නේ නිකන් පෙලීමක ස්වභාවයක්.
හරි.
ඔව්. මේ පෙලීමක් අර විවේක ස්වභාවයට සාපේක්ෂව පෙලීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට මගේ හිත විවේක ස්වභාවයට කැමති කියලා මට තේරෙනවා.
ඒක හරි.
ඒක වැරද්දක්. වේදනාවක් වුණත් අන්තිමට ඉවර වෙන්නේ ඒක ඉවරයක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. අර ඒ දෝලණයට අකමැත්තක් වගේ දැන් මගේ හිතේ තියෙන්නේ.
හරි. ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. මොකද දැන් ඒක ඔව් දැන් හිත එන්න එන්න කැමති මැද්දට වෙලා ඉන්න. සංසුන් වෙලා ඉන්න. විවේක වෙලා ඉන්න. ඒක ඇවිල්ලා හිතේ ඇති වෙන නැඹුරුව. නිවිලා ඉන්න. යා දැන් කැමැත්තක් ඇතිලා තියෙනවා. යා දැන් නිවෙන්න කැමති, දැවෙන්න කැමති නැහැ. ඒක වැරද්දක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ කෙලීම තියෙන වෙලාව කෙලීමක් කියලා දැනගෙන ඉන්නවාද? ඒක තමයි මම දැන් කරන්නේ දැන්. ඇතුලේ කෙලීමක් තියෙනවා ඒක කෙලීමක්.
හරි.
ඒක ඉවර වෙන වෙලාවක ආයේ හිත විවේක වෙයි කියලා ඉන්නවා. එහෙම නේද ස්වාමීන් වහන්සේ?
ඔව් මටත් හිතෙනවා එහෙම දැන් මොකද දැන් අපි ගිය සතියේ කතා කරේ ඉන්ජන ගැන. දැන් ඔය පෙලීම කියන්නේ ඉන්ජනයක්. يعني හිතේ මොකක් හරි මූලික වෙලා මොකක් හරි හේතුවක් නිසා යම්සි කම්පනයක් ඇතිලා තියෙන ඇජිටේෂන් එකක් තියෙනවා. හිත ඇතුලේ පොඩි සැලීමක් තියෙනවා. පීඩනයක් තියෙනවා නැත්නම් පෙලීමක් තියෙනවා. එතකොට දැන් අපි හැබැයි අපිට බලන්න පුළුවන් නම් මොකද්ද මේකට හේතුව කියලා? මොකක්ද දැන් මේ පෙලීමට හේතුව මොකද්ද?
මේක නිකන් ආසාවක්. අනේ කෙනෙක් ස්වාමීන් වහන්සේ මට මේ දැන් මට ඔබහන්සේකින් දැනගන්න ඕනේ මේ ආත්මානුකම්පාව කියන එක ඒක මොන වගේ ෆීලින් එකක්ද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මට අත්දැකීමක් වුණා එහෙම මං ගැන අනුකම්පාවක් හිතන වගේ දෙයක් වෙලා එතනදී හිත අතීතයට ගියා ස්වාමීන් වහන්සේ. මගේ හිත අතීතයේ සැරිසරුව ටිකක් වෙලා කියන සරස් දෙකක් විතර
අපිට ඇහෙන්න නැතුව ගියා.
එතන පිළීමක හිර වුණා නිකන් තදවීමක හිර වෙනවා නැහැ ඇහෙන්නද?
ආ දැන් ඇහෙනවා. ආයි කියන්නේ.
අවශ්‍යයි ස්වාමීන් වහන්ස යම් කිසි සිදුවීමක් නිසා මගේ හිත මේ හිරවීමකට ලක් වුණා ස්වාමීන් වහන්ස. කියන්නේ ආත්මානුකම්පාව වගේ දෙයක් කියලා තමයි මිස්ටර් හේමන්තත් එක්ක කතා කරා මිස්ටර් හේමන්ත කිව්වේ.
ඔව්.
මම අර සතිය කැවිත් හින්දා හේමන්ත මහත්තයාට කතා කරා ස්වාමීන් වහන්ස ඒක විස්තරي දැනගන්න. ඔව්. මොකද සතිය නැතුව දවස් දෙකක් විතර මම අතරමං වුණා වගේ ගතියක් මට දැනුණා. එතන ඒ පෙළීම මගේ හිතේ තාම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තියෙනවා හිත විවේකයටත්පත් වෙනවා. එහෙම එහෙම යනවා ස්වාමීන් වහන්සේ.
හරි.
එතකොට ස්වාමීන් වහන්සේ අනුකම්පාව දැන් මේ ඒක මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒක මම අත්දකපු නැති දෙයක් කවදාවත්.
නෑ ඉතින් වෙන්න පුළුවන් දැන් අපි තාම රහත් වෙලා නැහැ ඉතින්. එතකොට මොනා හරි හිතේ යම්සි දන්න දැන් අපිට ඇතැම් අරමුණු විශේෂයි අනිශ්චිතව ඉන්න පුළුවන්. දන්න බොහොම සරල දෙයක් දැක්ක ඉතින් ඇත්තට ගාණක් නැහැ. හිතන්න දැන් අපි හිතමු මොකක් හරි ඔන්න පාරේ සතෙක් මැරිලා ඉන්නවා දැක්කා. ඉතින් හැබැයි ඇත්තට ගාණක් නැහැ. ඉතින් පොඩි කම්පනයක් සහ කම්පනයක් ඇති වුණා. හැබැයි ඉක්මනට හිත රිකව් වුණා. ආයෙත් හිත බොහොම අධ්‍යස්ත වුණා. ඊපස්සේ අපි හිතමු ඔන්න හිත පාරේ මිනිස්සෙක් මැරිලා හිටියා. ඉතින් ටිකක් අලිට වඩා කම්පනයක් ඇති වුණා. වැහිත නැවතත් ඉතින් අර යථා තත්ත්වයටපත් වුණා. ඊට සිතන්න අපේ ඔන්න ඥාතියෙක් මැරිලා හිටියා. ඒකත් දැක්ක අරිට වඩා ටිකක් වදින්න පුළුවන් ඒක එතකොට. හැබැයි ඉතින් ටික කාලෙකින් ආයෙත් ඔන්න යථා තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ හිතන්න ඔන්න අපේ අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, දරුවෙක් නැති වුණා. එතකොට ඉතින් අරිට වඩා වදිනවනේ. තාමත් ඒ තුල මමත්වයක් ලොකු මමත්වයක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් අපි අනිශ්චිත වෙනවයි කියලා පොඩ්ඩක් ඉන්න. අනිශ්චිත වෙනවයි කියලා අපි කිව්වට
ද්වේෂයක්වත් විදිනකොට ද්වේෂය තියෙන්නේ එහා පැත්තේ කෙනෙකුටනේ. ඒ කියන්නේ වෙන කෙනෙකුට ඩිරෙක්ට් වෙලානේ මේක නිකන් මේ මගේ දෙසට ඩිරෙක්ට් වෙච්ච ගතියක් තමයි මට දැනෙන්නේ.
මොකද්ද?
ඒ මොකක් හරි ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ හැංගීම ස්වාමීන් වහන්සේ ඒක පෙළීමක්. ද්වේෂයකට දාන්නත් බෑ මොකක්කටවත් දාගන්න බැරි තෙලීමක් තියෙනවා. This too shall pass කියලා ඉන්න තමයි තියෙන්නේ නේද ස්වාමීනි.
ඔව් ඒක හොඳයි. ඒක හොඳයි. කොහොමත් ඉතින් ඔය කොයි දේත් අවසන් වෙනවා. අපිට ටිකක් ඉවසීමෙන් බලා සිටින්නයි තියෙන්නේ. එතකොට මේකත් අවසන් වෙවි. අපි ටිකක් මධ්‍යස්තව ඉවසීමෙන් යුක්තව කටයුතු කරනවා. හිත ඒකට ඕන්ට වඩා අපිට ඒකට ලොකු වටිනකමක් දීගෙන ඒකත් එක්ක ගැටෙන්න යන්නේ යමින් පළක් නෑ. මේක හිතින් පන්නන්න කියලා නිරපාහරින්න කියලා දඟලන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකත් යාවි. පොඩ්ඩක් තීවසගෙන ඉන්න තමයි තියෙන්නේ.
ඕරයිට්. හරි හරි ස්වාමීන් වහන්සේ. හරි ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
හොඳයි දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්. අද බන්දු ජීව මහත්තයාගේ සබ්ජෙක්ට් එක අපි කතා කළේ නේද?
ස්වාමීන් වහන්සේ
බන්දු ජීව මහත්තයාගේ තේමාවක අද අපි කතා කළේ.
ඔව් ඒක තමයි සම්නෝද. දැන් මේ පොඩ්ඩක් සියුම් තැනක් තියෙනවා දැනගන්න. දැන් අපි අනිශ්චිත ස්වභාවය කියන එක දැන් අපි ළඟා කරගෙන තියෙනවනේ. එක එක දේවල් කියන්නේ හැම පැත්තෙම අසුරු කිරීම අයින් කරලානේ දැන් ওই ස්වභාවය අරන් තින්නේ. එතකොට ඕක දැන් අපේ ඕක දැන් අපි බහුලීකృత කරන්න එතකොට ඔය ස්වභාවය විඥානයේ රෙජිස්ටර් වීමක් කියනවා. එතකොට ඒ රෙජිස්ටර් වීම නිසාද දැන් අපි අනිශ්චිත වුණොත් සලිත වෙන්නේ.
හරි
අනිශ්චිත නොවේ නිශ්චිත ස්වභාවයකට ගියත් අපි
සලිත වෙන
ස්වභාවයක් එන්නේ. කියන්නේ ඒක අපිට ටග් ගාලා පේනවනේ මෙන්න මෙයා කොහේ හරි ඇටලෙන්න ගියා කියලා.
හරි. ඉතින් මට හිතෙනවා ඒක අර හිත පිරිසුදු වීම නිසා සිද්ධ වෙන දෙයක් කියලා. දැන් හිතන්න අපි අපේ හිත තිබුණා බොහොම මේ අපවිත්‍ර වෙච්ච කඩදාසියක් වගේ. ඒකේ අපි විවිධාකාර දේවල් ඇඳලා තියුණා කියලා මේ කෙල ගහලා තිබුණා. ඒකට අපවිත්‍ර දේවල් දාලා තිබුණා, තීන්ත වැක්කිරලා තිබුණා. ඉතින් ඒකට තව තීන්ත ඩොට් එකක් දැම්මා කියලා ගානක් නැහනේ. මොකද ඒක අපිරිසුදු වෙන්නේ කොහොමත්. දැන් හිතන්න අපි සම්පූර්ණයෙන්ම පිරිසුදු රෙදි කඩක් ගත්තා. පිරිසුදු කඩදාසියක් ගත්තා. මෙලෝ දෙයක් ලීලා නැහැ. සම්පූර්ණයෙන් සුදු පාටයි. ඒ බඳු තැනක චූටි දෙයක් වටුණා ටක් ගාලා පේනවනේ.
ඔව්. එතකොට දැන් මේ අද දේශනාවේදී ස්වාමීන් වහන්සේ යකීම ගැන කතා කරේ.
ඔව්.
ඔව් එතකොට දැන් අනිශ්චිත භාවය කියලා කියන්නේ කිසිම දෙයක් මත යැපෙන එකක් නෙමෙයිනේ. එතකොට දැන් අක් කියන්නේ අපි
දැන් ඒ තෙන්ට එන්න රහත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මෙහෙමයි. දැන් කියන්නේ අනිශ්චිත බවත් හැබැයි තාම කෙලෙස් මත යැපෙනවා. මොකද අපේ හිතේ කෙලෙස් හටගත් වෙලාවක මේ අනිශ්චිත බව තාම කැඩෙනවා. ඒක තමයි දැන්
ඒක අපි දැන් අත්දකින්නවනේ.
අත්දකින්නවනේ. එතකොට ඒක තමයි යෝගාවචර දැන් උතර තේරුම් ගන්න. මෙතන තමයි එහෙනම් හිත පවත්වන්න ඕනේ. හැබැයි ඒත් මට තාම මේක පවත්ව ගන්න බැරි මොකද? ඉතින් එතකොට තවදුරටත් එයාට මේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්න සිද්ධ වෙනවා. සීල සමාධි ප්‍රඥා තව දුරටත් දියුණු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ කෙලෙස් වලින් තාම පෙළීමක් තියෙනවා. රාග ද්වේෂ මෝහ තාම යම් යම් අවස්ථාන්වලදී මේ නිශ්චිත බව නැති කරනවා. එහෙනම් රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම යාර දුර කරගන්න පුළුවන් වුණා නම් ඒතර මොකක්වත් විශේෂ සැලීමක් සිද්ධ වෙන්න බෑ.
ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් සිත කියලා කියන්නේ මොකක්ද කියන එක දැන් මට නිකන් සැලකෙනවා. අපි මේ සිත කියන්නේ විඥාණයටද එතකොට මම මූලික කරගත්තු ස්වභාවයටද දැන් අපිට ඒක ටිකක් දැන් නිකන් ප්‍රශ්න ගොඩක් මතුවනවා වගේ අද දේශනාවෙන් පස්සේ.
නෑ මට හිතෙනවා මෙහෙම අනිත් ඒක අනිත් පැත්ත. දැන් අපි අපිටම නිකන් අපි හිතන්න දැන් අපිට අතිශය පිරිසුදු වතුර ටිකක් තියෙනවා. ඒක රත් කළත් නෑ. ඒකට සීනි දාලත් නෑ. ඒකට කිරි දාලත් නෑ. කෝපි දාලත් නෑ. ලුණු දාලත් නෑ. වෙන ඇඹුල් జాතියක් මොකක්වත් දාලත් නෑ. ඒතර අපිට හැබැයි මුලින් හම්බුනේ මොනවා හරි දාපු තත්ත්වයක්. දැන් අපි ඒවා දාපු එකක්. ඒතකොට ඒක අපි පිරිසුදු කරලා ගත්තාම අන්තිමට ඉතින් හම්බ වෙන්නේ ඒ පිරිසුදු වතුර ටික විතරයි. ඒකේ මොකක්වත් නැහැ. ඒක නිකන් ඒක ස්වභාව වතුර ගතිය විතරයි තියෙන. ඇල් වතුර ගතිය තියෙනවා ඒකේ. ඒක රත් වෙලත් නැහැ. ඒක මත ඒක තුල මොකක්වත් දිය වෙලා මිශ්‍ර වෙලත් නැහැ. ඒක තියෙන තනි කරම පිරිසුදු වතුර ටික විතරයි. ඒත් අපේ හිත කියන්නේ ඔන්න ඒ පිරිසුදු වතුර ටික විතරයි. ඒක කොහෙවත් බැඳිලා නැහැ. ඉතින් ඒක එහෙම නැත්නම් අනිත් විදිහට කියන්න වෙන්නේ ඒ රහතන් වහන්සේගේ තමයි මේ තනිකර මේ පිරිසුදු වතුර ටික තියෙන්නේ. අපි ගාව තාම වතුර තිබුණාට මොකද විටින් විට අපිරිසුදු වෙනවා. ඒ මොකද අර කෙලෙස් නිසා.
ඔව් ඒ කියන්නේ අපිට ඒක වතුර අපි සමහරක් වෙලාවට හඳුනාගන්නේ ඒ අපිරිසුදුභාවය නිසා කියලා එහෙම කියන්න වෙනවා.
ඔව් එහෙමත් කියතයි. මොකද අරමුණක් ආවම තමයි අපි මේ මේක ටිකක් ප්‍රකාශ වෙලා එන්නේ.
හිත ඉස්මතු වෙන්නේ.
හිත ඉස්මතු වෙන්නේ. නැත්නම් ඒක ප්‍රකාශ වෙලා එන්නේ.
ප්‍රකාශ වෙන්නේ.
ඔව්.
එහෙම නැත්නම් ඔව් මේ තේරුණා ඒක. ඒ කියන්නේ හැමතිස්සෙම බැලුවෙන් පස්සේ මේ සිත විඥාණය මමත්වය ඔය ඕවා නිසා තමයි ඉස්මතු වෙවි ඉස්මතු වෙවි තියෙන්නේ. ඉතින් ඕකනේ අපි හඳුනාගෙන අනිශ්චිත ස්වභාවයේ ඉන්නේ. එතකොට අනිශ්චිත ස්වභාවයටත් ආවේනික සිතේ ස්වභාවයක් තියෙනවා. ඒක
ඔව් ඒක තමයි ඉතින් නිවිච්ච ස්වභාවය කියලා කියන්න පුළුවන්. මේක මොකුත් කැළඹීමක් නැහැ. බොහොම නිවිලාස්.
කැළඹීමක්
නැහැ. එතෙන්දී දැන් හිතන්න දැන් අපිට කෙනෙක් ඉතින් එහෙම කෙනෙක් එහෙම ඉඳද්දී එයාගේ හිතේ සිතුවිල්ල පහළ වුණොත් දැන් මං අනිශ්චිත ස්වභාවයේ ඉන්නේ. ඉතින් ඒ කියන්නේ ආයි පටලව ගත්තා.
නැහැ. ඔව්. ඔව් ඒක යාට තේරෙනවා අකලවාගෙන එච්චර දුර යන්නේ නැහැ. නමුත් අර ඒ අනිශ්චිත ස්වභාවයට අදාළ ස්වභාවයක් දැන් සිත හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක සිත හඳුනා ගැනීමක් කියලා කියනවට වඩා එතකොට දැන් මේ වෙන්කර හඳුනා ගැනීම තියෙන්නේ හැකියාව තියෙන විඥාණයට නේද සවුනවා.
ඔව්. ඒ කියන්නේ වෙන්කර හඳුනා ගන්න දැන් හිතන අරමුණු ගොඩක් තියෙනකොට වෙන්කර හඳුනා ගන්න විඥාණය. ඒතර මෙතන තියෙන්නේ මෙතන වෙන්කර හඳුනා ගැනීමක් කරන්න අරමුණක් නැහැ හැබැයි.
ඔව්. ඒතකොට මේ ස්වභාවයත් හැබැයි අපිට දැන් නාම ධර්ම يعني සිතේ කියන නාම ධර්ම ස්වභාවයක් නිසා සිතේ පිළිබිඹුවක් වෙනවද නැත්නම් විඥානීයක රෙජිස්ටර් වීමක් තියනවද
කොහොමද? මට නම් හිතෙන රෙජිස්ටර් වීම ඉවත් වෙලා කියලා. දැන් අපි රෙජිස්ටර් වෙනවා කියන්නේ කන්ඩිෂන් වෙනවා කියන එකනේ. මොකක්වත් කන්ඩිෂන් වෙලා නැහැ. එතකොට හිත නිකන් හිත හුදේ විවෘත වෙලා සම්පූර්ණ අන්කන්ඩිෂන් වෙලා.
එතකොට ඒ කියන්නේ තවත් දුරටත් මේක සිත පිළිඹු වෙන තැන් නැතිවීම යන්න ඕන.
ඔව් එහෙම කියදැන හිත තුල පිළිඹු වීම නැතිවීම නැතිවීම යන්න ඕන. අනිත් එක හැබැයි මෙහෙමයි දැන් හිත තුල පිළිඹුවීම් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ හිතට කිසිවක් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් ඔතන අපිට පොඩ්ඩක් කතා කරන්න ඕන. අපිට දැන් ටිකක් කතා කරන්න සිද්ධ වෙනවා. දැන් අර සෝන ස්වාමීන් වහන්සේ දීපු ඒ ලස්සන විවරණය සෝන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මේ සම්මා විමුක්ත චිත්තස්ස භික්ඛුනෝ බුසාජේපි චක්කු විඤ්ඤාණ්‍යා රූපා චක්කු සාපාතං ආගච්ඡanti අමිසී කත මේවස්ස චිත්තං හෝති තිතං විපමුත්තං වයන්චස්සවනු පස්සති. දැන් එතකොට මේ ඒ සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙච්ච ඒ රහතන් වහන්සේගේ ඇහැට නානක් ප්‍රකාර රූප ආපදාගත වෙනවා. හැබැයි හිතේ තියෙන ස්වභාවය තමයි ඒ එකකින්වත් කම්පනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකක් එක්කවත් හිත මිශ්‍ර වෙන්නේ නැහැ. හිත අනිශ්චිතවම තියෙනවා. නොසැලී තියෙනවා. හිත නතර වෙලාම තියෙනවා. ඉතින් එතකොට මේ අරමුණු විශේෂෙහි කටයුතු කරන්න ඒ හිත දන්නව හැබැයි. ඉතින් අදහසින් නෑ උන්වහන්සේ දැන් අන්ධ වෙලා කියලා නේද? උන්වහන්සේට පේනවා.
ඔව්. ඒ ටික ඔක්කොම පටිච්ච සමුප්පන්නයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒක තේරෙනකොට අනිවාර්යයෙන්ම ඒක ගැන ඒ ඔස්සේ සලිතයක් වෙන්නේ නෑනේ.
සලිතයක් වෙන්න බෑ ඉතින් නේද? ඔව්. මොකද S2 නිරෝගීව තියෙනකොට ඇහැට රූප පේනේවි.
රූප පේනවා. ඔව්. එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි.
උන්වහන්සේට
තෙරුවන් සරණයි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සංඝයාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අද දහම් දේශනාව සම්බන්ධයෙන් මේ ගැටලුව මේ උපවාසයේ සඳහන් කරා ජනෝවාද සූත්‍රය. මට මතක විදිහට නම් මේ ස්වාමීන් වහන්සේ අර වේදනාවෙන් ඉඳලා මේ මැරෙන්න තීරණය කරපු වෙලාවේද කොහොද ඔය චුන්ද ස්වාමීන් වහන්සේ ඔය මේ දේශනා කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ වේදනාව දැන් මැරෙන්න හදන්නේ එතකොට ඒක නැති කරගන්නේ ඒ අනිශ්චිතවිත පවත්තන්න දේ කියන්නේ ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් අන්තිම අවවාදයේ තියෙන්නේ ප්‍රබලම කටයුතු තමයි කියලා තියෙන්නේ. වේදනාව දැන් ඒක ඇත්තට මම දන්නේ නැහැ එතෙන්ට විතරක් නන් නෙමෙයි ඉතින් ඒක කියන්නේ තවත් බොහෝ තැන්වලදී බුදුරජාණන් වහන්සේ ඕක දැන් ඔය අදත් අපි කතා කළේ දැන් එතෙන්දි කවුරුත් වේදනාවෙන් හිටියේ නැහැ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ නිබ්බාන පටිසංයුත දේශනාවක් විදිහට කරන ප්‍රබල දේශනාවක් තමයි ඒ නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති ආදී වශයෙන් මේ ඉදිරිපත් කළේ. ඒකම තමයි චන්නෝවාද සූත්‍රයේදීත් ඒ අන්තිම මොහොතේ මේ චුන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට දේශනා කළේ.
ස්වාමීන් වහන්සේ එතන අනිසිත කියන්නේ අපි භාවනාව කියදලා ඉන්නකොට අර කිසිම දෙයක් නොදැනෙන වගේ තත්වයක් අත්දකින්න එකද නැත්නම් සාමාන්‍යයෙන් ඉන්න වෙලාවටත් අපිට අනිසිත තැනකට යන්න පුළුවන්ද?
ඔව් ඉතින් මුලදී යෝගාවචරයක් අත්දකින්නේ භවනාදී කියලා කියන්න පුළුවන්. ඒතර භවනාදී යාට හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ කියලා පොඩ්ඩ පොඩ්ඩ තේරෙවි. ඊට පස්සේ ඒක දැන් එයා තව තව වඩන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක එයා සක්මනේදිත් ගන්න ඕනේ, කනකොට බොනකොටත් ගන්න ඕනේ, යනකොට එනකොටත් ගන්න ඕනේ. ඒ වගේ අර හිතේ විවේකය කොයි වැඩේදිත් තියෙන තත්ත්වයකට එන්න ඕනේ.
අපිට කිසිම අරමුණක අපි පැටලිලා නැහැ කියලා තේරෙන තැන තමා ඔය කියන අනිසිතයි කියන ස්වභාවය කියලා මට තේරුනේ. හැබැයි හරිම
හරි
සාමාන්‍යයෙන් ඒ වගේ තැනක ඉන්න අවස්ථාව නම් බොහොම අඩුයි. එහෙමයි නේද ස්වාමීන් වහන්සේ?
ඒක හරි, ඒක හරි. ඒක තමයි දියුණු කරන්න තියෙන්නේ. පුළුවන් ද දැන් අරමුණකින් තොරව හැබැයි දැනුවත්ව වාසය කරන්න? අරමුණක් උපාදාන වෙලා නැහැ. මොකක්වත් අරමුණක් මත පිහිටාගෙන නැහැ. අරමුණක් මත යැපෙන්නේ නැහැ හිත.
ඒ වුණාට දැනුවත් භාවයක් තියෙන්න ඕන.
අනිවාර්යෙන්ම, අනිවාර්යෙන්ම.
ඒ කියන්නේ නොදන්න තැනක ඉන්නා වගේ දැනෙන එක වැරදි එතකොට නේද ස්වාමීන්
වහන්සේ? එතන ඉතින් මට හිතෙනවා කියන්නේ නොදන්න තැනක ඉන්නවා කියන්නේ එතන සමාධිමත් බවක් තියෙන. අපිට පුළුවන් සම්පජානකාරී නොවි නොදැනෙන තැනකට ගිහිල්ලා වාසයක් කරන්න. හැබැයි හිත නිකන් මුළු ගැන්විලා හිත සැඟවිලා තියෙන. ඒක නම් නෙමෙයි මේ කතා කරන්නේ. දන දන වාසය කරන්න හැබැයි දැනෙන එකක් එක්කවත් වැඩි අසුරක් නැහැ. ඒවා නිකන් හිතින් ඈත් වෙලා තියෙන්නේ. හිත ඒකකටවත් කොටු වෙලා නැහැ.
නොදැනෙන තැනකට ගියාම අපි එළියට එනකොට මේක දැනගන්නේ.
ඔව් ඔව් ඔව්.
ඒක
නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම බොහොම දේවල් සන්නයි නිදුක් නිරෝගී සුව ලැබේවා.
හොඳයි හොඳයි.
ඊළඟ තහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ එතකොට ඒ වේදනාවකට හිත ඇදිලා යන්නේ ස්වාමීන් වහන්සේ එතන තියෙන්නේ මේ කඩා ගන්න සමනස අවිද්‍යාව හින්දාද නැත්නම් තණ්හාවක් හින්දාද මොකද්ද ස්වාමීන් වහන්සේ එතන? ඔබ වහන්සේ ඉස්සර විස්තර කරගෙන ආවා ඒක මට අහගන්න බැරි වුණා.
ඔව් ඒතරම ඉතින් ඔය හේතු දෙකම කියන්න පුළුවන්. තණ්හාව තියෙන තැන අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තියෙන තැන තණ්හාව පහළ වෙන්න පුළුවන්. තමන්ට කොයි පැත්ත අහුණත් ප්‍රශ්නයක් නැහැ. එනකො ඇයි මේ හේතුව මේ වේදනාවට ඇදිලා ගියේ? තොරේ එක පොඩ්ඩක් අපිට තේරුම් ගන්න ආපස්සට පොඩ්ඩක් බැලුවොත් සමහර විට මේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණ අපිට හොඳට තේරිලා නැහැ තාම. ඒ කියන්නේ අවිද්‍යාවක් තාම තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ වේදනාවෙන් යම් සතුටක් මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඉතින් මම මේ සතුට වෙතර නැඹුරු වෙනවා. ඒ වෙතර ගමන් කරනවා. ඒකත් එක්ක ඇලෙනවා. ඒකට අසු උපාදාන වෙනවා. මොකද මට තාම තේරිලා නැහැ මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මට තේරිලා නැහැ. අවිද්‍යාවක් තාම තියෙන්නේ. ඉතින් අනිත් පැත්තට කියන්න පුළුවන් ඇයි මේ ගියේ? මොකද තණ්හාවකුත් තියෙනවා. තණ්හාවෙන් තමයි ගියේ කියලා එහෙම කියන්නත් පුළුවන්. ඒ නිසා ඔය කොයි පැත්ත ගත්තත් නිවැරදි.
එහෙමයි සානස තණ්හාවකින් තමයි යන්නේ. ඒක පිළීමක් කියලා දැන දැන ඒක ඇසුරු කරන ආසාවක් තියෙනවා. එතකොට එතන වහන්සේ කියන විදිහට මේ පෙළෙන ස්වභාවය කොහොමද ස්වාමීන් වහන්සේක බලන්නේ? මට තේරෙන්නේ නැහැ ඒක පොඩ්ඩක්. සතිය මධිකවක්ද එතන තියෙන්නේ?
නෑ පෙළ
ස්වාමීන් වහන්ස.
නෑ ඉතින් යාට පෙන්වලා දෙන්න තව ටිකක්. ඒ පෙළෙන සත්‍යය ආ ඉල්ලනවා නම් ඒක දීලා පොඩ්ඩක් පොඩ්ඩක් පෙළෙන ආකාරය ඒක තියෙන දුක වැටහෙන්න දෙන්න හිතට. මොකද තාම යාට තේරලා මදි. දැන් හිතන්න දැන් අපි
අපි ඒක ඇතුළු කරා කියලා ඒක ගැටලුවක් නැති සම්ස මේක පිළීමට ඉඳ දිදීම බලන්නද එහෙමද ස්වාමීනා?
ඕකෙන් පොඩ්ඩක් කාලා බලන්න වෙනවා. මොකද දැන් තේරලා නැහැනේ තාම.
එහෙම තේරෙනවා ඒකට ඇදිලා යනවා.
ඒක තමයි තාම. කියන්නේ ඒ තේරීම නිකන් මතු පිටින් තේරීමක්. ඒක ගැඹුරට තේරලා නැහැ. ඒ කියන්නේ අපිට ගැඹුරට තේරුණා නම් අපි කිව්වත් එයා යන එකක් නැහැ. දැන් අපේ හිතේ තියෙන හැම ස්වභාවයක් අපි දැන් හිතන්න අපි පොතකින් පතකින් ගොඩාක් දේවල් කියවලා තිනවා. හැබැයි හිතට ගානන්න හිත ගිහිල්ලා අර පරණ පුරුදු විදිහටමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ කියන්නේ හිතට තේරලා නැහැ. අපි මේ උඩින් පොතකින් බැලුවට අපි උපාධියක් ගත්තට හිතට තේරලා නැහැ. අර දැනුම නිකන් හිතේ මතුපිට තියෙන දැනුමක්. ඒකේ අනිත් පැත්තක් තියෙනවා. අපි මෙලෝඩියක් ලොකුවට පොත්පත් බලලා මේ උපාධිය අරගෙන නැහැ. හැබැයි හොඳට භාවනාවක් කරලා තිනවා. එතකොට හිතට ඒක දැනෙලා තිනවා. ත්‍රිලක්ෂණය හොඳට වැටහිලා තිනවා. ඒත් අපි කිව්වත් අර කැසුරු කරන්න කියලා හිත යන්නේත් නැහැ. මොකද එයාට තේරලා තිනවා. ධර්මතාව වශයෙන් එයා තුළ දියුණු වෙලා තිනවා.
හරි හරි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අර මේ දැන් ඔය අදුක්කම සුඛ වේදනාව කියන එකයි අනිශ්චිත හිත කියන එකේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
ඔව් දැන් මෙතනත් යම් පමණක උපේක්ෂාවක් තමයි තියෙන්නේ. උපේක්ෂා වේදනාවක ගතියක් තියෙනවා. හැබැයි ඒ නිකම්ම නිකම් උපේක්ෂා වේදනාව ගතිය විතරක් කියන්න බෑ මේ නුවණක් සහිත නිසා. මොකද දැන් අපි හිතන දැන් භවනාවක් නොවඩපු කෙනෙක් ඕනනම් ඔහෙ ඉන්න පුළුවන් උපේක්ෂාවෙන්. හිතන්න එයාට කවුරු හරි බැන්නාට ඉතින් එයාට කරගන්න දෙයක් නෑ, ඔහෙ ඉන්නවා ඉතින්. එයාට ගැහුවත් ඉතින් ඔහෙ ඉන්නවා. ප්‍රශංසා කරත් ඉතින් ඔහෙ ඉන්නවා. ඉතින් ඒක ඇවිල්ලා අඥාන උපේක්ෂාවක් කියන්න පුළුවන්. මොකද එයාට තේරලා මේ ගැඹුරින් නුවණ වැටහිලා අවබෝධ වෙලා සංස්කාරයන් කෙරෙහි සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාවෙන් ඉන්නවා කියන ගැඹුරක් නෙමෙයි එතන තියෙන්නේ. එයා නිකන් ඔහෙ ඉන්නවා. නමුත් මෙතන කතා කරන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන කතා කරන්නේ එයා තේරිලා මේ දේවල් දැකලා ප්‍රත්‍යක්ෂ කරගෙන මේවා තියෙන හරසුන් ස්වභාවය, මේවා තියෙන බොල් ස්වභාවය, අනිත්‍ය ස්වභාවය තේරීම නිසා දැන් මේවා ඇසුරු කරන්න හිතට උවමනාවක් නැති වෙලා. ඒතර මෙතනත් තියෙනවා එක්තරා අන්දමක උපේක්ෂා ගතියක් තියෙනවා. උපේක්ෂා වේදනාවක ගතිය තියෙනවා. හැබැයි මේක නිකම්ම නිකම් උපේක්ෂා වේදනාව නෙමෙයි.
අවදිමත් ගතියක් සහිත උපේක්ෂාව කිව්වොත් හරියද ස්වාමීන් වහන්සේ? ඒක
ඔව් අවදිමත් ගතියක් සහිත නුවණ මත පදනම් වෙච්ච උපේක්ෂාවක්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි විවේක වුණාම විවේක තැනකට ගියාම හොඳට ඒ අනිශ්චිත හිත තියනවා කියලා හොඳටම තේරෙනවනේ. හැබැයි දැන් රසාව කරන තැන දැන් gedara ඉන්නකොට end of the day මතක තියෙන පොඩි ප්‍රමාණය උනාට අර අවදිමත් බව දවස පුරාම තිබිලා නැහැ. ඒක කොහොමද විස්තර කරන්නේ ස්වාමීන් වහන්ස?
අවදි බව නැහැ කියනට වඩා සිහිය තිබිලා නැහැ.
එහෙමයි.
ඔව්. එහෙමයි. ඔව්. එතකොට ඉතින් සිහිය නැති වෙලා. තවද සිහිය දිනු කරන්නයි තියෙන්නේ. කොහොම කරගෙන යන්න? ඉතින් ඕක අපිට එකපාරට පර්ෆෙක්ට් වෙන්නේ නැහැ ඉතින් මේ කිය. මේ අපි පොඩ පොඩ ඉතින් දිනු වෙවි යන්නයි තියෙන්නේ. සම සම්පූර්ණ වෙන්නේ නැහැ ඉතින් එකපාරට.
හොඳයි. හොඳයි සන්න. හොඳයි. ඒක ලොන්චන්නේ සන්න.
හොඳයි. හොඳයි.
බද්ධ ජීව මහතාට නැවතත් ප්‍රශ්නයක් තිබෙනවා ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
දැන් මේ ගොඩක් අය මේ අනිශ්චිත ස්වභාවය ගැන කතා කරාට දැන් මම දන්නේ මම අත්දැක්කේ ඒක ඇත්තටම ධම්මානුපස්සනාවත් එක්කම ධම්ම විජයක් තුළින් ඒ කියන්නේ හොඳ හෝ ඒ කියන්නේ කුසල හෝ අකුසල හෝ ඕනෑම සිතේ ඇති වෙන සිතුවිල්ල දුකයි කියන එක සිත තුළින් දැකීම තුළින් තමයි ඒ ස්වභාවයට ගියේ.
හරි.
එතකොට ඒක අත්දකින් නැතුව අනිසිත ස්වභාවයට එහෙම යනවද ස්වාමීන් වහන්සේ?
මම හිතන්නේ දැන් ඇත්තටම දැන් ඕක කානුපසනා මට්ටමේදී හිත යන්න පුළුවන්. ඉතින් ඒකයි අදත් මම මතක් කළේ කානුපසනාවෙන් යන්න පුළුවන්. නමුත් හිතට ලොකු ගැඹුරක් අවබෝධ වෙලා නැති නිසා වේදනා සම්බන්ධයෙන් සංඥා සම්බන්ධයෙන් සංස්කාර සම්බන්ධයෙන් විඥාන සම්බන්ධයෙන් ඒවැය ගිහිල්ලා ආයෙත් පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද අරක දැක්කට මේක අවබෝධ වෙලා නැහනේ. ඒ නිසා දැන් ඔය ඇති ඒ දැන් ඔය ඇති වෙච්ච අනිශ්චිත බව නිකන් කය අනිශ්චිත වෙන්න හේතු වුණා. හැබැයි ගිහිල්ලා සිතුවිල්ලක පැටලෙන්න පුළුවන්. සංඥාවක පැටලෙන්න පුළුවන්. මොකද ඒ ගැන යාට තියෙන අවබෝධයේ මදි නිසා.
ඒ වගේම මේ අනිශ්චිත ස්වභාවය කියලා හඳුනාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ධ්‍යාන ස්වභාවයක් සිතේ දැනෙන සුඛයක් ඒ වගේ දෙයක් උපාදාන කරගෙන එතකොට ඒ උපාදාන කරන් ඉන්නවා කියන එකත් තේරෙන්නේ නැහනේ ධම්ම විද්‍යාවක් වැඩි නැත්නම්.
ඔව් එහෙමත් කියන්න පුළුවන්. ඒක තමයි දැන් අපිට සෑහෙන අත්දැකීම් පරාසයක් අවශ්‍ය වෙනවා. ඒකයි දැන් කානුපස්සනාවෙන් දැන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා අනිශ්චිත කරගන්න පුළුවන් බව. හැබැයි ඉතින් අපේ තියෙන නුවණ මත ඒක මේ යැපෙනවා. අපි ඒ තරම් නුවණක් අපිට නැත්නම් සමහර වෙලට අපිට හිතෙන්න පුළුවන් දැන් මේක නිදහස් වුණා මට පුදුමාකාර සහනයක් තියෙනවා හරිම සතුටක් තියෙනවා මම දැන් මේ සතුටින් ඉන්න ඕනේ කියලා ඒ දැනෙන සතුටට ඇලිලා ඉන්න ඉඩ තියෙනවා. දැන් ආ වේදනාවක මේ වේදනාවක රඳා පවතිනවා එතකොට. නැත්නම් දැන් ඒ හා සම්බන්ධ විවිධ සංඥා පහළ වෙද්දී ඉතින් ඒක එහෙම ඉන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර මේ ඔය හා සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති වෙන්න අපි තව තව ඉතින් ධහම ඇසුරු කරන්න ඕනේ. තව තව කල්යාණ මිශ්‍ර ඇතුළත් පවත්වන්න ඕනේ. තව තව මේ අවවා ගැන විමසන්න ඕනේ. තව තව හිත දිහා බලබලා හිතේ පහළ වෙන සංඥා පවා පොඩ පොඩ දුරු කර කර ඉතින් අර බොහොම පියවරෙන් පියවර පිරිසුදු කර කර යන මාර්ගයකට අවතීර්ණ වෙන්න ඕනේ. දැන් හිතන්න අපි වතුර ටිකක් හම්බුණා. ඒ වතුර හොඳටම බොර වෙලා. එතකොට මේ වතුර හොඳටම බොර වෙලා. ඒකේ ගල් කැටක් තියෙනවා, වැලි කැටක් තියෙනවා, මඩක් තියෙනවා, තව කැලිකස් කැලි කසලක් තියෙනවා. ඉතින් ඔය වගේ වතුර ටිකක් හම්බුනේ. ඉතින් අපි ඕක ටිකක් එකපාර්ට්ම චූටි එකකින් පෙරන්න බෑ. අපි ටිකක් ලොකු හිල් තියෙන පෙරණයකින් රෙද්දකින් අපි මේක පෙරනවා. පෙරුවාට පස්සේ දැන් අර ලොකු ලොකු අපවිත්‍ර දේවල් ටික ඉවත් වුණා. දැන් තාමත් ඉතින් ඒකේ මඩ පාට තියෙනවා. ඊට දැන් ඊට වඩා සියුම් පෙරණයකට දාන්න වෙනවා. මේ ඒ මඩ පාට තියෙන මේ මඩ අංශු ටික ඉවත් කරගන්න. ඊට පස්සේ දැන් මඩ අංශු ටිකක් අර බොහොම බරපතල නැතයි. අපි කියමු දැන් ලොකු මඩ අංශු දැන් ඉවත් වුණාට පස්සේ දැන් මඩ ගතිය ටිකක් අඩුයි. හැබැයි තාමත් ටිකක් ලා මඩ ගතියක් තියෙනවා. කහ පාට ගතියක් තියෙනවා. දැන් ඒක නම් තවත් ෆිල්ටරයක් කරහා යන්න වෙයි. පෙරණයක් කරහා යන්න වෙයි. ඒක තව දුරටත් පිරිසිදු කරන්න. ඉතින් ඔහොම අර පියවරෙන් පියවර පියවරෙන් පියවර පිරිසිදු කර කර පිරිසිදු කර යන මාර්ගයක් තමයි මේ ධහමෙත් තියෙන්නේ. විපස්සනාවෙත් තියෙන්නේ. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පන්සුදොහවක සූත්‍රයේදී. මේ ඉතින් ඒ වගේ අර හිතත් අපිට එකපාර්ටම සර්ව සම්පූර්ණ පිරිසුදු බවක් ඇති වෙන එකක් නැහැ. යෝගාවචරය අධ්‍යක්ීම් ලැබමින් ඒ තැන්වල කොහෙද පිරිසුදු වෙන්නේ කියලා තව තව තේරුම් ගනිමින් ගැඹුරට ගැඹුරට තව තව පිරිසුදු වීමෙන් පිරිසුදු වීම දක්වා අරගෙන යන්න තමයි තියෙන්නේ.
ඔද ඔබ වහන්සේ පැහැදිලි කරපු උදාහරණේදී වගේ කවුනාද දැන්? එතකොට ලොකු ඒවා පෙරෙන්න බොහොම පාට විතරක් ඉතුරු වෙන විදියට පෙරලා ගත්තත් එතකොට යම් කිසි කෙනෙක් ඒ ස්වභාවය තමයි පිරිසිදු කියලා නම් එයා දැඳන් ඉන්නේ එයා ඉන් එහාට පෙරන්නේ නැහැ නිසා වෙනවා.
නෑ එතන තමයි ඒක
සම්පූර්ණ
සාපේක්ෂව තමයි ආගේ හිතේ පිරිසුදු බව වැටහෙන්නේ. එයා දැනට අත්දැකලා තියෙන්නේ අර වගේ මට්ටමක පිරිසුදු බවක්. හැබැයි ඉතින් එයා උත්සාහවන්ත වෙන්න ඕනේ මේක තව දුරටත් පිරිසුදු කළ යුතුයි කියන තැන ඉන්න.
ඒක ප්‍රඥාවෙන්ම නේද
ස්වාමීන් වහන්සේ? එහෙම කියත හැකි. ඔව්. ප්‍රඥායම තමයි ඉතින් යාට පෙන්ලා දෙන්නේ තාම මේක පිසුදු නැහැ කියලා. නැත්තම් ඉතින් අර මේ බුදුබණක් ඇහෙනකොට තමයි තවන්ට වැටහෙන්න ඕනේ මේක තව තව පිරිසුදු කරන්න තියෙනවා කියලා. ඉතින් ඒක ලෝකේ තියෙන විවිධ සංසිද්ධි හරහා යනකොට තමන්ට දැනෙන්න ඕනේ. දැන් ඒ තරම් පිරිසුදු නැහැ. හැබැයි මම හිතන් හිටියා පිරිසුදුයි කියලා. හැබැයි මොකක් හරි අවස්ථාවකදී ආයි ඇති වුණා ලොකු කම්පනයක් ආයි කියලා සම්පූර්ණයෙන් පටලව ගත්තා. ආයි සතිය සම්පූර්ණයෙන්ම කඩලා ගියා. ආයි සම්පූර්ණයෙන්ම හිත වික්ෂිප්ත වුණා. දවස් ගානක් තිස්සේ වැටලා හිටියා. ඉතින් ඒ කියන්නේ මදි. තව පිරිසිදු වෙන්න අවශ්‍යයි. ඒකේතකොට අර ලෝකේ හැලහැප්පීම් හරහා යනකොට තමයි තමන්ට තමන්ගේ සැබෑ තත්ත්වය ඇත්තටම පේන්නේ. මොකද ඇතම් කෙනෙකුට ඒක නුවණින් තේරුම් ගන්න බැරි නම් අපේ ජීවිත අත්දැකීම් වලදී හැප්පෙන ගතිය, වැටෙන ගතිය, ඇඬෙන ගතිය පහළ වෙන්න පුළුවන්. මොකද අපි හිතාගෙන හිටියට පිරිසිදුයි කියලා ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් තිබිලා නැහැ. මදි තාම.
එහෙම පැහැදිලි ස්වාමීන් වහන්ස. ඒ වගේම දැන් මේ අද දේශනාව තුලදී ඔබ වහන්සේ දැන් ඉතින් මුල ඉඳලම මේ පැහැදිලි කරපු දේවල් ඇත්තටම එතකොට මේ අනිශ්චිත ස්වභාවය අත් දකින්න. ඒ කියන්නේ අපි නිශ්චිත ස්වභාවයන්ට යන්න. දැන් අපි කිව්වා දැන් දේශනා මුලදී ඉඳලම පැහැදිලි කරානේ මට මතක නැහැ මේකෙදිද මේ උත්තරීතර හුදකලා වේදිද කියලා. දැන් ඒ කියන්නේ සමාධි ස්වභාවයන් අල්ලගෙන ඉන්නවා. එතකොට ඒවත් නිදහස්, ඒ කියන්නේ ඒවත් පිරිසිදු, ඒ කියන්නේ ඒවයි තියෙන සුඛයක්. පස්සද්ධියක් ඒවා අසුර කරමින් ඉන්නකොට ඒවා පිරිසිදු. ඒවා තමයි මේ අනිශ්චිත ස්වභාවය කියලා ඉවරලා එහෙමත් ඉන්න පුළුවන්.
පුළුවන් පුළුවන්. පුළුවන්.
ඒකත් ප්‍රඥාව තුළින්ම මිසක් ගැලවෙන්නේ නැහැ නේද? ගොඩාක් අය මම හිතන්නේ ඒ ස්වභාවවලත්
ඉන්න.
ඉඳගෙන ඉන්නවා කියලා වගේ තමයි මට
තේරෙන්නේ. ඔව් මටත් හිතෙනවා ඒක නම්. මොකද දැන් අපි යෝගාචරයට ඒ බඳු සෝයක් අත්දැක ගමන් එයා හිතන්න පුළුවන් හරි දැන් මට දැන් මාර්ගඵල අවබෝධ වුණා මම දැන් සෝවාන් වුණා රහත් වුණා කියලා හිතන්න පුළුවන්. එහෙම රැවටෙන්න අවස්ථා එමට තියෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. ඔබ වහන්සේට දරුවන් සරණයි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව කල්යාණි මහත්මියට අසන්න පුළුවන්.
ගන්න හොල් කරගෙන හරි. අර හරි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
සරයි ස්වාමීන් වහන්ස. එනවා මියුට් කරගන්න ටිකක් අමාරු නේද?
හරි.
මේ මත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගේ අනිශ්චිතත්වයට සම්බන්ධයි. දැන් භාවනා කරනකොට දැන් මේක පාරංකේ දිසා සක්මනේදී වෙන දෙයක් ගැන මම මේ කියන්නේ මට වෙච්ච දෙයක් ගැන. දැන් භවනා කරනකොට මූලික අරමුණ සංසිඳිලා අනිශ්චිත සත්‍යයට හිතපත් වෙනවා කියලා මම හිතනවා. එහෙම දෙයක් මට මේ සතියෙන් පේන්නේ නැහැ. අරමුණෙන් සම්පූර්ණයෙන් හිත ගිහිල්ලා වේදනා සංඥා මාඩි වෙලා සද්දාඩු වෙලා සිත් පිටතේ ඒ මූලික අරමුණෙන් පිටතේ ගියේ සිත සංස්කාර ප්‍රොඩක් ප්‍රපංච කරන එකට ප්‍රොඩක් සමහර වෙලාවට යනවා. ඉතින් ඒ අපිට කැපසිලා ඊට පස්සේ ප්‍රපංච සම්පූර්ණ නැති වුණාට පස්සේ බොහෝ විට මතක් වෙනවා දැන් මම ආපහු මූලික අරමුණට යන්න ඕනේ කියලා. එතකොට තමතහ සුද්ධ කරනකොට ගොඩක් වෙලාවට කියනවා ආපහු මූලික අරමුණට යන්න අවශ්‍ය නැහැ. අර පිටතට ගියේ සිත දිහා බලන්න එතන මොකද වෙන්නේ කියලා. එහෙම තමතහ සුද්ධ කරනකොට මට හම්බෙච්ච සමහර අවවාද වල තියෙනවා. එතකොට ඒ වෙලාවට බලෙන් ආපහු යන්නේ නැතුව බලෙන් අහපව ගන්න නැතුව මේ ඒ පිටත ගියේ සිත දිහා බලාගෙන ඉන්නකොට ඒ අනිශ්චිතත්වය අත්දැකලා අත්දකින්න බොහෝ විට.
ඔව්.
ඒක භවනාවත් යනවා එක්ක පරයන්කයක් යනවා ඒ විදිහමත් සිද්ධ වෙනවා. ඒ අනිශ්චිතත්වයේ ඒක ඒකකින් දිගටම පවත්වාගෙන යෑමක්ද මම භවනායේදී කළේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඉස්සරට බට බලන්න දෙයක් නැහැ.
නැහැ ඒක පහළ වෙච්ච
සිත. මට හසුත කරලා දෙහිම කුවට.
ඔව්. දැන් ඒකේ පහළ වෙච්ච හිත ගිහිල්ලාද දැන්?
ප්‍රපංච කරපු හිත දැන් අඩු වෙලා දැන් ඒක ප්‍රපංච සමත් වෙනවා දැන්.
හරි. ඔව් ප්‍රපංච
අනුසනාවක්කින් වගේ කෙරෙනවා දැන් ප්‍රපංච කරන්න හොඳ නැහැ මම දැන් සතියෙන් ඉඳලා මේක නවත්තන්න ඕනේ කියලා. ඒක නවත්තනවා.
ඔව්
ඔව්. එතකොට මූලික ආරම්භක වෙලාවට බොහෝ වෙලාවට සිත යනවා. එතකොට මේ සම්සාරයි සම්. ඔව්. ඒ වහන්සේ ක්‍රියාවාදයක් බලපු.
නැහැ ඒක තමයි දැන් අපි දැන් හිතන්න දැන් අපේ හිත පිට ගියා කියලා ඉතින් අපිට තේරුණා. එතකොට සිතුවිලි වල හිත ඉන්නවා. හැබැයි ඒක දැනගත්තත් එක්ක මේ සිතුවිලි ටික දැන් හිතින් අයින් වුණා. අයින් වුණාට පස්සේ හිතන්න දැන් හිත නිදහස් වුණා කියලා. එහෙමනම් ඉතින් ආයෙත් ඒ වෙලාවේදී නැවත ඉතින් අර මූල කමඨහනකට ගත යුතු නැහැ. හැබැයි ඉතින් අපි අර ආරම්භක යෝගාවචරයට නම් කියනවා මූල කමඨහනට එන්න කියලා. මොකද තාම යාතුල ලොකු නුවණක් දිනු වෙලා නැති නිසා. මොකද මේ මූල කමඨහනක් ඇසුරු කරලා ඒකේ සතියක් සමාධියක් වඩා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ තුලින් නුවණක් උපදව ගන්න අවශ්‍යයි. ඒ නුවණ ඉපදුන හිත තමයි දේවල් අතහැරලා දාලා ස්වාභාවිකවම අනිශ්චිත වෙන්නේ. ඒතර අපි එතන ඉඳද්දිත් එහෙම අපි ගමනක් ගිහිල්ලත් ඒ වගේ විපස්සනාවක් වඩලත් ඉඳද්දි හැබැයි ඔන්න ආයෙත් හිත විතර්කයකට ගිහිල්ලා ආයෙත් හිත ප්‍රපංච වුණා. යම් තැනකදී අපි ටක් ගාලා ඊට පස්සේ තේරුණා. තේරුණාත් එක්කම දැන් මේ ප්‍රපංචයේ සමනය වුණා. සිතුවිලි ටික ගියා. ආයෙත් හිත නිදහස් වුණා. ඊට පස්සේ ඉතින් නිදහසෙම ඉන්නයි තියෙන්නේ.
එක දිගටම වර්ධනය කරගෙන තරංගින්
අන්න හරි. ඔව් ඔව්.
දැන් සමනස.
හොඳයි හොඳයි.
අපි පින්නේ තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. පින්වත් එහෙනම් අද දවසේ අපිට ලැබිලා තියෙන දහම් ගැටළු එපමණයි. එහෙනම් අපි අදත් පැය 3:45 වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මෙතනින් අපි රැස් කරගත්තා වූ සීලමු කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදාගමු. අපසේ දනාටමත් උතුම් වූ නිවන් සුවබෝධයේ පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමර නමස්කාර කිරීමට අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තර දුල්ලබේන මයාලද්දම් පස්සින් තුම් වන්දි තුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තන් නමෝ මහා තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවේ ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු